Honorable J.C. Alavathwala, you have 8 minutes.
Garu Karakasabai Sabapitumani, Magida Itamat Vadagat, Vashishak Sambandhing, Karakasabha Sakachakan Velavidi, Ape Adhikarana Mituma, Vijayadasa Rajapaksha Mituma Katayen Passe, Katakaran Labi, Mangitani Satutra Karuna. Etuma Idirpat Kurbu Karanava, Itamat Dararum Karanava. Mandaka Etuma made a perat. May Bankuata Tiena may Pola Samadhemata may Vishala Padu Samanding may Parliament Tula Katakara. Itakota Abidano Mirata may Bankolotiladin Avastavaka Sesadikane Labaduna Tindua Tino may then Sati Deka Tunakati Sala may Bankolot Krimata Dieto Chikanama Samandi. The Obutuma Kibo, BB Jaisundara Kina Lekam Variant. ඒකේ ඉන්න ප්‍රධානියෙක් හැටියට. ඒ නිසා අපි ඉල්ලනවා ගරු අධිකරණ ඇමතිතුමාගෙන් දැන් ඔබතුමා අධිකරණ ඇමතිවරයා. දැන් පාර්ලිමේන්තු තුල ඔබතුමා කීපිටම් මේ ගැන කතා කරා. දැන් ඔබතුමා මේ සම්බන්ධයෙන් නීති රීති මදිනම් ඒවා පාර්ලිමේන්තුවට ගේන්න අපි සහය දෙන්න. මේ වගේ වැරදි කරපු අය මේ වගේ හොරකම් කරපු අයට අපි රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවරට යම්. ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා අලුතෙන් නීති රීති ගණනාවක් ඔබතුමා අධිකරණ ඇමතිවරයා හැටියට ගෙනල්ලා තියෙනවා. තවදුරටත් අපි විපක්ෂයක් හැටියට හැම වෙලේම කියනවා මේ රටේ අද ඇතිවලා තියෙන මේ තත්වයෙන් ජනතාවගේ පැත්තේ ඉඳලා රට ඉස්සරහට අරයි යන්න පුළුවන් මොන කාරණාවද ගේන්නේ ඕනම දෙයකට අපි විපක්ෂයක් හැටියට ජනතාවගේ පැත්තේ ඉඳලා සහය දෙන්න ලෑස්ති. ඔව් ගමන.
W Minister Vijayadasa Rajapaksha.
ගරු සභාපතිතුමනි අත් වශයෙන්ම මෙතුමා කියන කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙන්නේ. අද උදේත් මේ පාර්ලිමේන්තු සභාවේ පාර්ලිමේන්තු කාර්ක සභාවේදී ගරු අගමැතිතුමා ගරු කතානායකතුමා ගරු විපක්ෂ නායකතුමා ආදී සියලු පක්ෂ නායකතුමන්ලා එකට එකතු වෙලා අපි දීර්ඝ සාකච්ඡාවක් කරා ඉදිරියේදී මේ කාරණා පිළිබඳව ඊට අදාළ නීතියක් මේ පාර්ලිමේන්තුවට ගේන්න.
Thank you.
ඇත්තරම අධිකරණ ඇමතිවරයා හැටියට ඔබතුමා ලොකු උත්සාහයක් ගන්නවා අලුත් නීති රීති ගොඩක් සකස් කරන්න. ඒ නිසා අපි විපක්ෂයක් හැටියට විපක්ෂ නායකයෙක්වත් මේ සාකච්ඡාවට සහභාගී වුණා කියලා ඔබතුමා කිව්වා. අපේ සම්පූර්ණ සහයෝගය ප්‍රධාන විපක්ෂය හැටියට මේ රටේ හොරකම වංචාව දූෂණය වළක්වන්න වගේම ඒකට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් සම්බන්ධයෙන් අධිකරණයේ වර්තමාන යම් යම් තීන්දුව තීරණ ලබා දීලා තියෙනවා නම් එතනින් එහාට එයාට දනුවන් දිය යුතුයි කියන තැන මේ රටේ මහජනතාව ඉන්නවා. ඒ සඳහා පියවර ගන්න කියලා ඔබතුමාගෙන් නැවත වතාවක් ඉතාමත් කාරුණික ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව අපේ ත්‍රිවිධ හමුදාව ඒ වගේම පොලිසිය මහජන ආරක්ෂාව මේ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන වෙලාවේ අපි දැක්කා අපේ රට දීර්ඝ කාලයක යුද්ධයකට අපි මැදි වෙලා හිටියා අවුරුදු 30ක. ඉතින් ඒ තත්ත්වය තුළ අපේ රට තුළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා ජීවිත ගණනාවක් අහිමි වුණා. ඒත් එක්කම අපට තියෙන තොරතුරු අනුව අපේ රණවිරුවන් ආබාධිතුන් ප්‍රමාණය යුද හමුදාවේ 22935ක් නාවික හමුදාවේ 361ක් ගුවන් හමුදාවේ 240ක් මුළු සංඛ්‍යාව 23536ක් කියලා අපිට මේ පාර්ලිමේන්තුවෙන් ලබාගත් තොරතුරු අනුව ලැබිලා තියෙනවා. ඒ අනුව මේ ඒ වගේම තමයි ජීවිත ගණනාවක් අහිමි වුණා අපේ රටේ පුරවැසියන් හමුදාවේ වගේම ඒ යුද්ධය සඳහා සම්බන්ධ වුණු අනිත් පාර්ශ්වයේ පුරවැසියන් ගණනාවක් අපේ රටට අහිමි වුණා. එතකොට මේ වෙනකොට මේ හමුදාවේ මේ ආබාධිතට පත් වෙලා ඉන්න අයට යම් යම් අපහසුකම් ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපේ අවධානය මේ කාර්ක සභාව අවස්ථාවේ අපි යොමු විය යුතුයි. ඒ නිසා ඒ අයගේ ප්‍රශ්න සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවරයා හැටියට අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි දැන් මේ යුද්ධය අවසන් වුණාම අපේ රට තුළ සාමය ඇති කරන්න දීර්ඝ කාලීන සාමයක් ඇති කරන්න අවශ්‍ය වැඩපිළිවෙළට අපි ගියාද කියන ගැටලුව අපිට තියෙනවා. ඒකට හේතුව තමයි ලෝකේ අපි දකලා තියෙන මෙවැනි ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙන අවස්ථාවල ඒවට කොයි ආකාරයෙන්ද ඉන් පසුව යුද්ධෙන් පස්සේ කොහොමද මේ රටවල් එකමුතුභාවයෙන් සාමයෙන් ඒ රටවල් දියුණුව කරා ආවේ කියන එක ඒක අපිට හොයලා බලන්න පුළුවන්. අපිට ජපානය ගත්තත් එහෙම නැත්නම් දකුණු කොරියාව ගත්තත් අද ඒ රටවල් දියුණු රටවල් බවට පත් වෙලා තියෙනවා. යුද්ධ ගණනාවක් අපේ වගේම තිබිලා. නමුත් අපිට ඒ අවස්ථාවට එන්න බැරි වුණා. යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු 14ක් ගිහිල්ලා තියෙනවා. දැන් අපි කනගාටු වෙන අදත් දැක්ක අපි මේ පාර්ලිමේන්තු තුලත් තවදුරටත් බෙදෙන්න කතා කරනවා. අපි දැක්ක ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීතුමාලා කතා කරා තවදුරටත් බෙදීමට. අපිට අවශ්‍ය බෙදීමක්ද? අපිට මේ ජීවිත ගණනාවක් අහිමි කළ අවුරුදු 30ක යුද්ධයකට යුද්ධයකට පැටලිලා ඉතාම අවාසනාවන්ත තැනකට අපි ගියා. එක පැත්තකින් ජීවිත අහිමි වුණා, එක පැත්තකින් ආබාධිත තත්ත්වයට ඇති වුණා. විශාල මුදලක්, මිලියන ගණනාවක මුදලක් මේකට යොදවන්න සිද්ධ වුණා. ඉතින් එහෙම තත්ත්වයක් තුළ පාඩම් අපි ඉගෙනගෙන නැහැ. ඉතින් අපිට මේ තත්ත්වය තුළ සමහර අය තමන්ගේ තියෙන මේ ජාතිවාදී අදහස් තුළින් මේ දේශපාලනය තව ඉස්සරහට ගෙනියන්න මේවා අදගෙන ඉස්සරහට යනවා. ඒ නිසා ඒ තත්ත්වය තුළ අපේ රටේ මේ බහු ආගමික බහු ජාතිකත්වය, ඒ වගේම ශ්‍රී ලාංකික හැටියට හිතන සිතුවිල්ල පසකට දාලා වෙනත් වෙනත් කාරණා තමන්ට තියෙන මාසිය අනුව ඉස්සරහට අරගෙන යන එක කනගාටුවක් කරුණක් කියන එක පැහැදිලිව මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මේ වෙලාවේ අපි කතා කරන්න ඕනේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි දකිනවා මේ දිනවල අපිට දෛනිකව ප්‍රවෘත්ති බලනකොට පේනවා හැම ප්‍රදේශයකම මේ නාදුන්න වෙඩිකරුවන් විසින් ඝාතන ගණනාවක් සිද්ධ වෙනවා. බොහොම කනගාටුදායක තත්ත්වයක්. දැන් මට කලින් කතා කරපු මන්ත්‍රීතුමාත් කිව්වා මාසයකට 50ක් විතර ඝාතනය කරනවා. ඉතින් මේ තත්ත්වය තුළ සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඉතින් මේක අපි පැහැදිලිවම කියනවා මහජන ආරක්ෂක අමාත්‍යවරයාටත් ඒ අංශයේ ඉන්න කණ්ඩායමටත් මේ 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 තත්ත්වය අපි වෙනස් කරේ නැත්නම් රටේ ජනතාවට තමන්ට තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් අරගෙන මේ මේ මොකද අපි දකිනවා මේ මේ සමහර වෙලාවට මේක පොලිස් මාධ්‍ය ප්‍රකාශ කියන්නේ මේ කුඩු එහෙම නැත්තම් වෙනත් ව්‍යාපාරවල කල්ලි අතර ගැටුමක් හැටියට. නමුත් අපි දකිනවා සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය ජනතාවටත් මේ තත්ත්වය ඉතාම භයානක ලෙස බලපාලා තියෙනවා. ජීවිත ගණනාවක් අහිමිලා තියෙනවා. ඒ නිසා එහෙම කියලා මේකෙන් මග අරින්න නැතුව මේ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම පොලිසියට අවශ්‍ය පහසුකම් අඩුරන් අපි දකිනවා පොඩි කාලයක් දෙන්න පොලිස් දෙපාර්තමේන්තුවේ අපි දැක්ක පොලිසි ගණනාවක් අලුතෙන් ස්ථාපනය කරා. දැන් මේවට අවශ්‍ය පහසුකම් නැහැ.
රටටත් ජනතාවටත් බොහොම බලපාන අමාත්‍යාංශයක් ගැන කතා කරද්දී සීමිත කාල වේලාවක් තිබෙන නිසා මං කැමතියි මගේ විනාඩි කීපය වසර 157ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධව කතා කරන්න. සභාපතිතුමනි, අපි දන්නවා මේ වෙනකොට රට පුරා පොලිස් ස්ථාන 610කට ආසන්න ප්‍රමාණයක් පවත්වාගෙන යමින් පොලිස් නිලධාරීන් 92,000ක් පමණ රාජකාරී කරනවා. විශේෂයෙන්ම පොදු ජනතාවගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපරාධ පාලනය කිරීම හා වැළැක්වීම සම්බන්ධව අපරාධ විමර්ශනය කිරීම, මාර්ග ආරක්ෂාව සහතික කරමින් වාහන තදබදය පාලනය කිරීමේ කටයුතු ඉටු කරමින්, ප්‍රභු ආරක්ෂාව සැපයීමෙන් ආපදා කළමනාකරණයටත් සම්බන්ධ වෙමින් වංචා දූෂණ වැළැක්වීම හා උසාවි කටයුතු සඳහා සහාය ලබා දෙමින් විශිෂ්ට සේවයක් ඉෂ්ට කරනවා. සභාපතිතුමනි, මේ මොහොත වෙනකොට රටම කතා කරන දෙයක් තමයි 33 වෙනි පොලිස්පතිතුමා විශ්‍රාමයේ යනකොට 34 වෙනි පොලිස්පතිවරයා නම් කරගන්න තාමත් බැරුව එතුමාම වැඩ බලන තත්ත්වයෙන් තමයි පොලිසිය අද ක්‍රියාත්මක වෙන්නේ. මං කැමතියි ඇමතිතුමා මේ ස්ථානයේ හිටියනම්, නමුත් අමාත්‍යාංශය ගැන කතා කරන්න වෙලා තිබෙන්නේ විශේෂ භාර ඇමතිතුමත් නැතුව. පොලිස් නිලධාරීන් බහුතරයකට බලපානවා ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට දැන් තියෙන උසස් සීන් ලබා දීමේදී ඔවුන්ගේ ජේෂ්ඨත්වයට බලපාන යම් අසාධාරණයක් ගැන මම පළමුවෙන් කියන්න කැමතියි. මේ සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු රාශියක් පවතිනවා. දැන් මේ නඩුවලට තීන්දුවක් නොමැතිව ප්‍රමාද වීම නිසා නඩුවලට සම්බන්ධ අයයි සම්බන්ධ නැති නිලධාරීන්ටයි ඔවුන්ගේ උසස් සීන් ලබා ගැනීමට බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ඒ ගැන මම ඇමතිතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා. මේ ගැටලුවට යම් සාධනීය විසඳුමක් ලබා දෙන්න කියලා මොකද මේක පොලිසියේ බහුතරයකට අද බලපාන ප්‍රශ්නයක් නිසා. ඒ වගේම තමයි දැන් පොලිස් නිලධාරීන් රාජකාරී කරන විට නඩු කටයුතු වලට සම්බන්ධ වුණහම එයා ඒ සේවය කරන පොලිස් ස්ථානයෙන් ඊට පස්සේ දුර බැහැරකට මාරු වීමක් ලැබුවත් නඩුව තීන දාට නඩුව අවසන් වනතුරුම ඔවුන්ට ඒ සඳහා පෙනී සිටීමට සිදු වෙනවා. එතකොට බොහෝ දුර බැහැර ඉඳලා සමහර වෙලාවට නඩුව දවසට කලින් දවසේ එන්න සිද්ධ වෙනවා. ඇවිල්ලා ඒ සඳහා සූදානම් වීමක් කරන්න වෙනවා. ඒ සඳහා ගමන් වියදම්, ආහාර පාන වලට යන වියදම්, නවාතැන් වියදම් සඳහා විශාල මුදලකුත් වැය කරන්න සිදු වී තිබෙන නිසා මේ පොලිස් නිලධාරීන්ට කිසිම අමතර ගෙවීමක් එවැනි අවස්ථාවක නොගැවීම අද ප්‍රායෝගික ගැටලුවක් වෙලා තිබෙනවා. මේ තත්ත්වය නිසා සභාපතිතුමනි සමහර වෙලාවට සමහර පොලිස් නිලධාරීන් හිතාමතාම නඩුවලට පැටලෙන්න වෙන අවස්ථාවලදී මගහැර යෑමේ තත්ත්වයකුත් සමහර තැන්වලදී අපිට දකින්න තිබෙනවා. එම නිසා මෙවැනි පොලිස් නිලධාරීන් වර්තමානයේ තිබෙන මේ ආර්ථික අර්බුදය හමුවේ තමන්ගේ මේ සොච්චං වැටුපෙන් දරු පවුලක් නඩත්තු කරන අතරතුර තමයි මෙවැනි දේවල් වලටත් වියදම් කරන්න වෙන්නේ කියන එක ප්‍රායෝගික ගැටුව තේරුම්ගෙන ඒ සඳහා විසඳුමක් ලබා දීමට පියවර නොගත්තොත් මම හිතනවා මේ තත්ත්වය ඉතාම නරක තැනකට අනාගතයේදී තල්ලු වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම පොලිසිය භාර ඇමතිතුමා ළඟදී කැබිනට් අනුමැතියකින් ලබාගත්ත ජීවිත තර්ජන තිබෙන විශේෂයෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ටාසෙත් විශේෂ කාර්යාංශයේ වැනි කොට්ටාස කීපයකට සේවය කරන අයට 125ක දීමනාවක් ලබා දීමට. ඒක බොහොම හොඳ තීරණයක්. ඒ වගේම අපි මතක් කරන්න ඕන ඒ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ විශේෂ කාර්යාංශයේ වගේ වැඩ කරනවා වගේම තමයි අද කාලේ අපට අහන්න දකින්න ලැබෙන වාර්තා වෙන තොරතුරු දිහා බලනකොට මේ අනිකුත් ප්‍රාදේශීය පොලිසිවල රාජකාරී කරන නිලධාරීනුත් බොහෝ විට ජීවිත අවධානමක් සහිතව තමයි අද රාජකාරී කරන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ අය කෙරෙහිත් යම්කිසි සාධාරණ ක්‍රමවේදයක් ඇති කිරීම ගැන අවධානය යොමු කරන මිනුත් මම මේ අවස්ථාවේදී ඉල්ලා හිටිනවා. ඊළඟට මම කැමැති සභාපතිතුමනි පොලිස් කොමිසම විසින් හඳුන්වා දී තිබෙන බඳවා ගැනීම් උසස් වීම් පටිපාටිය ගැන SOR එක ගැන ඒකට අනුව ගැනත් වචනයක් කියන්න. ඒකට අනුව අවුරුද්දකට වතාවක් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට දැන් කටයුතු කරනවා. නමුත් ඒ සම්මුඛ පරීක්ෂණ වලට පෙනී ඉඳලා ස්ථානාධිපති තනතුරු දැරීමට සුදුසුකම් සපුරන සියලුම නිලධාරීන්ට ස්ථානාධිපති තනතුරු ලැබෙන්නේ නැහැ. නමුත් SOR එකට අනුව නැවත ඊළඟ වසරෙත් ඔවුන් මේ සම්මුඛ පරීක්ෂණයට පෙනී ඉන්නවා. ගිය වතාවෙත් සමත් වෙනවා, ඊළඟ වතාවෙත් පුරප්පාඩු නැති නිසා ස්ථානාධිපතිකම ලබා ගන්න බැරි වුණත් විභාගයට පෙනී සිටිනවා, සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටිනවා. ඉතින් එම නිසා මේ ස්ථානාධිපතිවරු පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණ වසරින් වසර පැවැත්වන්නේ නැතුව වසර දෙක තුනකට වරක් පැවැත්වීම ගැන අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා හිටිනවා. එතකොට ඊට වැය වෙන කාලය ධනය ඉතිරි කරගන්නත් ලැබෙන නිසා. ඊළඟට සභාපතිතුමනි පොලිසියයි මහජනතාවයි කියන්නේ එකට බද්ධ වෙච්ච තැන. සමහර පොලිස් ස්ථානාධිපතිවරු ගැන මහජනතාවගේ පැත්තෙන් තෘප්තිමත් නැති අවස්ථා ඕනතරම් වාර්තා වෙනවා. ඉතින් ඒ නිසා අපි කියනවා එවැනි අවස්ථාවලදී ස්ථානාධිපතිවරු සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන සොයා බැලීමකට ලක් කරනවා නම් ඒ සඳහා යම් ක්‍රමවේදයක් ඇති කරොත් මහජනතාවගේ පැත්තෙන් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි වඩාත් හොඳ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න ඒක ඉවහල් වෙයි කියලා. මොකද ඕනතරම් චෝදනා ලැබනවා සමහර වෙලාවට මහජනතාවගේ පැත්තෙන් අසාධාරණකම් වෙන ඒවා ගැන. එතකොට අර පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියාකලාපය ගැන සොයා බැලීමක් අඩු ගානේ වසරකට සැරයක්වත් කරනවා නම් ජනතාවගේ පැත්තෙනුත් සාධාරණයක් වෙයි. සභාපතිතුමනි අපි දකිනවා මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා විශේෂයෙන්ම කොළඹ නගරයේ පැවැත්වෙන විශේෂ විවිධ විරෝධතා උද්ඝෝෂණ පෙළපාලි මැඩ පැවැත්වීමට විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවන හැටි. එවැනි අවස්ථාවලදී පිටපළාත්වලින් පවා විශාල නිලධාරීන් පිරිසක් කොළඹට කැඳවනවා. මේ පිරිසට හරිහැටි නවාතැන් පහසුකම් සලසා දෙන්න පොලිස් දෙපාර්තමේන්තුව තවමත් අසමත් වෙලා තිබෙනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විශේෂ රාජකාරී සඳහා පිටපළාත්වලින් ගෙන්වන නිලධාරීනුයි, කොටුව පොලිසිය රාජකාරී කරන නිලධාරීනුයි, හදිසි ඇමතුම් අංශයේ සේවය කරන නිලධාරීනුයි, කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන්
Honorable member you have 2 more minutes
නවාතැන් දී තිබෙන්නේ අර සතොස බඩු ගබඩාවක් තිබුණු ගොඩනැගිල්ලයි දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිල්ලකයි මේක කාන්තා සහ පිරිමි නිලධාරීන් හැමෝටම බලපාන ප්‍රශ්නයක් මීට වඩා පහසුකම් සහිතව උන්ට නවාතැන් සැපයීම ගැන රජයේ අවධානය යොමු කරන්න කියලා පිල්ලා හිටිනවා ඊළඟට මට විනාඩි දෙකක් දෙන්න තව මම අවසන් කරන්නම් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගේ තනතුරු අනුව ගැළපීමක් කරලා තියෙනවා නමුත් මේ තනතුරු අනුව ගැළපුවත් ඔවුන්ගේ වැටුප් සහ දීමනා පිළිබඳ ලොකු පරතරයක් වෙනසක් දකින්න තිබෙනවා උදාහරණයක් ගත්තොත් පොලිසිය IP කෙනෙකුයි ඒ පොලිසිය IP කේ තනතුරට සමාන කරලා තියෙන යුද හමුදාවේ කැප්ටන් තනතුර නමුත් වැටුප් වල ලොකු වෙනසක් තියෙනවා පොලිස් IP කෙනෙකුගේ බඳවා ගැනීමේදී තියෙන මූලික වැටුප 36000යි හමුදාවේ කැප්ටන් කෙනෙක්ගේ මූලික බඳවා ගැනීමේ වැටුප 58000ක් වෙනවා මේ කාරණය ගැනත් පොලිසිය බාර ඇමතුමාගේ අවධානය යොමු කරන්න කියලා මං ඉල්ලා හිටිනවා බන්ධනාගාර නිලධාරීන්ටත් ගෙවනවා සභාපතිතුමනි අවධානම් දීමනාවක් කියලා එකක් ඒක බොහොම හොඳයි හැබැයි පොලිස් නිලධාරීන් කරන්නේ ඊටත් වඩා සමහරක් වෙලාවට අවධානම් රාජකාරියක් බවත් කල්පනා කරලා ඒකටත් යම් සහනයක් දෙන විදිය බලන්න කියලා මං ඉල්ලනවා අවසාන වශයෙන් මම කියන්න ඕන මේ පාර්ලිමේන්තුවේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් 212ක් විතර එවැනි පොලිස් නිලධාරීන්ට බලපාන ඉල්ලීමක් ගැන දැන් කීප දෙනෙක්මත් කතා කරා අපිත් මීට පෙරත් කතා කරා පාර්ලිමේන්තුවේ ආරක්ෂා සැලසීම වැදගත්කම පහුගිය කාලේ අපි කවුරුත් දැක්කා ජනාධිපතිතුමා ඊයේ මේ සභාව අමතන කොටත් ඒ ගැන මතක් කරා ඔවුන්ට 133 දීමනාව එහෙම නැත්නම් 3න් 1 දීමනාව ලබා දෙන බවට පොරොන්දු වෙලා තිබුණත් අදටත් ඒක ලැබෙන්නේ නැහැ ඔවුන්ට ඒ ගැන සාධාරණ බලාපොරොත්තුවක් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ පිරිස විශේෂ ආරක්ෂක දිසාවට අනුයුක්ත කර තිබීම. ඒ දිසාවේ රාජකාරී කරන අනිත් සියලු දෙනා නිලධාරීන්ට ලැබෙන මේ 133 දීමනාව අපේ පාර්ලිමේන්තුවේ මේ නිලධාරීන් 212ක් වගේ ප්‍රමාණයක් ඉන්නේ ඔවුන්ටත් දීමට ඇමතුමා මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඊළඟට සභාපතිතුමනි මේ ආර්ථික හරි තප්පරෙන් ඉවර කරනවා. රට බංකොලොත් වෙලා තියෙන වෙලාවක පොලිස් නිලධාරීන්ගේ රාජකාරී වලටත් අපහසුකම් රාශියක් බලපානවා. සමහර තැන්වල රාජකාරී ඉදිරි කිරීමට ප්‍රමාණවත් වාහන නැහැ. පැමිණිල්ලක් දැම්මහම සති ගණන් ඉන්න වෙනවා. සමහර වෙලාවට වාහන පහසුකම් දෙන්න වෙනවා පැමිණිල්ල විභාග කරන්න යන. සමහර පොලිස් ස්ථානවල රිපිට් ද්‍රව්‍ය ප්‍රමාණවත් නැහැ. සමහරුන්ට පැමිණිල්ල දාන්න ගියාම හාෆ් ෂීට් එක පවා ගෙනියන්න වෙනවා. ඒ නිසා මේ අඩුපාඩුකම් සම්පූර්ණ කර දෙන්න කියලා ඉල්ලමින් මේ අඩුපාඩුකම් සම්පූර්ණ කරාම මහ ජනතාවටත් පොලිසියෙන් හොඳ සේවයක් ලැබෙනකොට තෘප්තියක් ලබන්න පුළුවන් වෙයි සේවයේ සලසන නිලධාරීන්ටත් තෘප්තිමත් කරන්න පුළුවන් වෙයි කියන එක මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව ලබා දීම.
Thank you. Honorable Mahindanand Aluthukamage you have 11 minutes.
අපේ කෑගල්ලේ මන්ත්‍රීතුමියගේ කාලයක් මට අවස්ථාවක් දුන්නා. නියෝජකාරක සභාපතිතුමනි අද දවසේ අපි විවාද කරන්නේ රටේ ආරක්ෂාව සහ මහජන ආරක්ෂක කියන අමාත්‍යංශ දෙක. මේ අමාත්‍යංශ දෙක රටේ ඉතාම තීරණාත්මක අමාත්‍යංශ දෙකක්. රටේ ජාතික ආරක්ෂාවකට වග කියන ඒ වගේම රටේ නීතිය සාමය ස්ථාපිත කරන අමාත්‍යංශ දෙක තමයි මේ අමාත්‍යංශ දෙක. ඒ නිසා මේ අමාත්‍යංශ දෙක හරියට ක්‍රියා කරොත් තමයි අපිට රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන්. රජයකට රටකට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් රටකට ආණ්ඩුවකට නීතිය රටේ ස්ථාපිත කරන්න බැරි නම් ඒ රට ගෙනියන්න බෑ අපිට. ඒ නිසා රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් රටේ නීතිය සාමය වෙනුවෙන් ආණ්ඩුව සහ හමුදාව සහ පොලිසිය මොන ක්‍රියාකාරකම් කරත් ඒකට විරුද්ධව මේ පාර්ලිමේන්තුවේ මොනවා කතා කරත් අපි ඉන්නේ ආරක්ෂාව වෙනුවෙන් තමුන්නාන්සලා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියන එකයි. ඒ නිසා විවිධ අර්ථකථන ගේන්න පුළුවන්. මම දැක්ක අනුරාධ සානායක මන්ත්‍රීවරයා ආරක්ෂක ලේකම්වරයාට විශාල චෝදනාවක් එල්ල කරා. ඒව ගණන් ගන්න ඕනේ ඒගොල්ලන්ගේ දේශපාලන ප්‍රශ්න. ඒ තුමලගේ දේශපාලන ප්‍රශ්න. ඒ නිසා ආරක්ෂක ලේකම්වරයාට මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි දන්නවා කමල් ගුණරත්න මහත්මයා මෙරටේ ආරක්ෂක ලේකම්වරයා හැටියට මෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න එතුමා විශාල කාර්යභාරයක් කරා. ඒ නිසා කලබල වී තුරෑ. ඒ නිසා මේ අමාත්‍යංශයේ යටතේ ඉන්නවා අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා හැටියටත් අපේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ප්‍රමිත තෙන්නකෝන් අමාත්‍යතුමත් ඒ වගේම පොලිසිය භාර අමාත්‍යවරයා හැටියට අපේ ටිරාන්නල සැමතිතුමත් මේ අමාත්‍යංශයේ කටයුතු ටික මෑත කාලේ තාම හොඳින් මෙහෙමින් කටයුතු කරනවා කියන ගෞරවය අපි තුමලට ලබා දෙන්න ඕන. මුලසනේ සභාපතිතුමනි අපේ රටේ ආරක්ෂක හමුදාව ගැන කතා කරොතින් අපේ රටේ ආරක්ෂක හමුදාවට විශාල ගෞරවයක් තිබුණා මේ රටේ. අපේ ආරක්ෂක හමුදාව තමයි මේ ලෝකේ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කරපු හමුදාව. අපේ හමුදාව ඇමරිකාවට බැරි වුණා, ලෝකෙ දියුණු රටවලට බැරි වුණා, ඒ රටවල තිබුණ ත්‍රස්තවාදය අවසන් කරන්න විනාශ කරා. හැබැයි අපේ රටේ ඒ මරාගෙන මැරෙන ලෝකෙ කිසිම රටක ත්‍රිවිධ හමුදාවක් තිබ්බේ නැහැ සන්නද්ධ කල්ලියකට. අපේ රටේ LTT සංවිධානයට නාවික, ගුවන්, පොලිස්, යුද මේ සියලු හමුදා තිබුණා. ඒ නිසා මේ සියල්ල පාලනය කරමින් මෙරට අවුරුදු 30ක යුද්ධය අවසන් කරලා ඒ ත්‍රස්තවාදී අවසන් කරපු ගෞරවනීය හමුදාවක් අපේ රටේ තිබුණා. ඒ ගෞරවය අපේ රටේ තියෙනවා ඒ හමුදාවට ඉදන්. හැබැයි ඒ රටේ ගෞරවය තිබුණා වගේම කඩගාටුවෙන් උනත් කියන්න ඕනේ, පහුගිය අවුරුද්දේ ඒ ලෝකේ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කරපු අපේ ත්‍රිවිධ හමුදාවට, අපේ රටේ බලවත්ම LTT සංවිධානය විනාශ කරපු පොලිසියට රටේ සන්නද්ධ නායකයාගේ ගෙදර බේර ගන්න බැරි වුණා. රටේ අගමැතිවරයාගේ ගේ බේර ගන්න බැරි වුණා. එක පැත්තකින් පොණ්ණම්බලම් මන්ත්‍රීතුමා එච්චර දරුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් පාලනය කරනකොට අර එතුමගේ ගෙදර ජනාධිපති මන්ත්‍රිය පාලන කරගන්න බැරි වුණයි කියන ඒ ගෞරවය එනකොට ඒ කළු පැල්ලමත් අපේ හමුදාවට ඇති වුණා. පහුගිය කාලේ මේ දෙන්න තුන් දෙනෙක්ගේ යම් යම් ක්‍රියාමාර්ග පිළිබඳ ඒකත් මේ අවස්ථාවේදී අපි කනගාටුවෙන් උනත් සීපත් කරන්න ඕනේ පිළිබඳ. ඒ වගේම අපි දැක්කා අනුර දිසානායක මන්ත්‍රීතුමා එතුමගේ කතාවේදී කිව්වා මේ පොලිසිය විසින් මේ අරගල කරන අයට දිගින් දිගට පහර දෙනවා. අපිත් පිළිගන්නවා ඕනේ කෙනෙකුට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයක් රටේ පවත්වන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. ඒ අයිතිය තුමලට තියෙනවා. හැබැයි පැහැදිලිව විශාල ජනතාවකගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සුළු පිරිසක් කටයුතු කරනවා නම් ඒකට මැදිහත් වීමේ බලය පොලිස් ප්‍රතිවරයාට පොලිසියට තියෙනවා. අපි හිතමු කොළඹ නගරේ දවසකට ලක්ෂ 4ක් එනවා. ඒ ලක්ෂ 4ගේ ගමන් බිමන් සියල්ල ඇන හිටින මේ 400-300ක් ඇවිල්ලා විරෝධතාවයක් කරනවා නම් අර ලක්ෂ 4ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පොලිසියට පෙනීහිටින්න සිද්ධ වෙනවා. ඒ නිසා විවිධ අවස්ථාවල් වලදී එවැනි ගැටුම් ඇති වෙලා තියෙනවා. අපේ රටේ මෑත කාලයේ සිදුවුණු අරගල ගත්තාම මේ රටේ මිනිස්සුන්ට මේ අරගල උද්ඝෝෂණ දැන් තිත්ත වෙලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට මේ වෙච්ච සිද්ධිය පිළිබඳව හොඳට තේරිලා තියෙනවා. දැන් පහුගිය කාලේ අපේ ආණ්ඩුව එලවන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එවන්න ගෝල් ෆේස් එකේ අරගල තිබ්බා. දැන් ආයේ අරගලේ පිටිපස්සේ වැඩියෙන්ම කතා කරා රාණමතුරේ ආණමඩුවේ හාමුදුරුව කෙනෙක්. ඒ හාමුදුරුව අවසානයේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඇයි? උන්වහන්සේගේ ගිණුමට ඇවිල්ලා මිලියන ගාණක් සල්ලි එන්නේ ගෝතමාලාවෙන්. ලංකාවේ කුඩුවලට කුඩු වෙන්න ගහපු ගෝඨාභය මහත්තයා එලවන්න වැඩිම කුඩු ගණදෙනු කරන ගෝතමාලාවෙන් හාමුදුරුවන්ගේ ගිණුමට සල්ලි එනවා. මේ තමයි අරගලේ. අපි දැක්කර පෙරටුගාමි පක්ෂයේ ලේකම් හාමුදුරුව පොලිසිය අත්අඩංගුවට ගත්තා. ලක්ෂ 150ක් එංගලන්තෙන් සල්ලි ඇවිල්ලා උන්වහන්සේගේ ගිණුමට. මෙන්න අරගලේ නායකත්වය දුන්න මිනිස්සු. මේ තමයි විශ්වවිද්‍යාල පෙරටුගාමි පක්ෂය කරගෙන ඇවිල්ලා මේ විරෝධතා කරන නායකයෝ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ගෙදර ගිනි තියපු තරුණෙක් අත්අඩංගුවට ගත්තා. විදේශ රටකින් බැංකුවෙන් ඇවිල්ලා ලක්ෂ 50ක් ගිණුමට. මේ සියල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙනවා. ඊළඟට අපි දැක්කා චිත්‍රපට නිලියෝ ගායක ගායිකාව බෝඩ් අල්ලගෙන අරගල හිටියා. ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි වලින් පිනට රට ගිහිල්ලා මැච් බලනවා අපි දැක්කා මේ නළු නිලියෝ. ඒ නිසා මේ අරගලේ පිටිපස්සේ හිටපු ගොඩක් අයගේ තොරතුරු දැන් එළිවෙමින් ඉන්නවා. මේක අවබෝධ කරගෙන ඉන්නවා. අපි දැක්කා LTT ඩෑෂ්බෝඩ් එක කිව්ව අරගලේ ඉන්න ඔක්කොටම කණ්ඩ දුන්නේ අපි කියලා. ඉතින් අපිට තේරෙනවා එංගලක නල්ල වැලංගිද අපිට හොඳට තේරෙනවා මේක පිටිපස්සේ මොකද්ද තිබ්බේ කියලා. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට මේ අරගල දැන් තਿੱත් වෙලා තියෙනවා. මේ රටේ මිනිස්සු මේ අරගල වලට ගියපු මිනිස්සු. ඒ මිනිස්සු අරගල වලට ගියේ අපේ ගෙදර ගෑස් එක දෙන්න, අපේ ලයිට් එක දෙන්න, අපේ වාහනයට තෙල් ටික දෙන්න කියලා. හැබැයි ඒක පිටිපස්සේ වෙනත් බලවේග විසින් ඉදලා මේ කටයුත්ත කරා. ඒ නිසා මේ අරගල උද්ඝෝෂණ පිටිපස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ මීට වැඩිය තදින් ඉන්න ඕනේ. දැන් මම දැක්කා අපේ ප්‍රදේශයේත් ඔය මාලිමාවේ විශ්‍රාමිකයන්ගේ රැස්වීමක් තිබ්බා. මම අපේ කොල්ලෙක් කැවලා බැලුවා මොනවද කියන්නේ කියලා. දැන් මේ මාලිමාවේ විශ්‍රාමිකයන්ගේ රැස්වීම මොනවද මේ හමුදාවේ ප්‍රධානින් ඇවිල්ලා කියන්නේ? ඇවිල්ලා කියනවා හමුදාවේ කණ්ඩා දෙන්නේ නැහැ. හමුදාවේ සපත්තු දෙන්නේ නැහැ. හමුදාවේ අඳින්න දෙන්නේ නැහැ. හමුදාවේ ඉන්න සෙබලගේ මානසිකත්වය වටනවා. හමුදාවේ ඉන්න සෙබලගේ මානසිකත්වය වටලා හමුදාවේ ඉන්න සෙබල කැම්ප් එකෙන් එළියට ගන්නවා. මතක තියාගන්න මේ කරන්නේ හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා මට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරුනේ විශ්‍රාමික රණවිරුව රැස්වීම තිබ්බා. හැබැයි රැස්වීම තියලා කිව්වේ අපි රණ වෙනුවෙක් නායකයෙක් කරන්න අපි ඡන්ද දෙනවයි කියලා. හැබැයි රැස්වීම වල රණවිරුවන්ගේ සපත්තු දෙක ගැන කතා කරේ නෑ. රණවිරුවන්ගේ කෑම ගැන කතා කරේ නෑ. රණවිරුවන්ගේ ඇඳුම් ගැන කතා කරේ නෑ. මේ හදන්නේ හමුදා සෙබලගේ චිත්ත ධෛර්යය කඩන්න. ඒ නිසා ආරක්ෂක ලේකම්තුමනි, අපේ රටේ මේ වීරෝදාර හමුදාවගේ චිත්ත ධෛර්යය කඩනවා නම්, ඒ අයගේ මානසිකත්වය වටනවා නම්, ඒක ඉතාම බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා, ජනතා විමුක්ති පෙරමුණට උද්ඝෝෂණය කිරීමේ අයිතිය දෙන්න ඕනේ. ඒ පිළිබඳ කිසි විරෝධතාවයක් අපේ නැහැ. මිනිසුන්ට ඉල්ලීම් දෙන්න ඕනේ. ආණ්ඩුව වැරදි දේ කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕනේ. ඒ ඔක්කොම කරන්න ඕනේ. හැබැයි අපි ඉල්ලීමක් කරනවා මේ හමුදාවගේ මානසිකත්වය වටන්න, හමුදාවේ චිත්ත ධෛර්යය වටන්න. හමුදා සෙබලා ඒ විරුද්ධව ඕක මතක තියාගන්න, අරගලේ වගේම ඕක පිටිපස්සෙත් ඉන්න වෙනත් රටක්. දැන් මේ පහුගිය කාලේ යම් ආගමික නායකයෝ පිරිසක් මාධ්‍ය හමුවක් තියලා මම දැක්ක බැන්නා. දැන් මේ වෙනකොට තොරතුරු ඇවිල්ලා තියෙනවා ඒ මාධ්‍ය හමුව තියපු ඒ ආගමික නායකයන්ගේ ආගමික ස්ථාන හදන්න සල්ලි එන්නේ මොන රටින්ද කියලා. ඒ නිසා මේක අමතක කරන්න එපා. මේක පිටිපස්සේ ඉන්නවා වෙන වෙන න්‍යායපත්‍ර. අපි දැන් මේ හොදට මට්ටුණා. මේ අරගලයක් නිසා මේ මිනිස්සු පාරට බහැලා විනාශ කරලා අපි හොදට මට්ටුණා. මිනිස්සු දුක් විඳා. ඒ නිසා මිනිස්සු දුකෙන් අද මිදිලා අද ජාතික ආරක්ෂාව තහවුරු කරලා ආර්ථිකය ස්ථාපිත කරලා අද මේ රටේ මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න යන අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමාගෙනුත්, රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අපේ තරුණ තෙල්ලකෝන් ඇමතිතුමාගෙනුත්, ඒ වගේම පොලිසිය භාර අමාත්‍යවරයා හැටියට අපේ හිතමිත්‍ර ටිරණාලස් ඇමතිතුමාගෙනුත් අපි ඉල්ලා සිටින්නේ මේ රටේ ජාතික ආරක්ෂාව සාමය වෙනුවෙන් ඒ ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන එකයි. අපි එහෙම කියනවා අපේකින් අදහස් කරන්නේ පෙළපාලි වලට ගහන්න කියන එක නෙවෙයි. අපේකින් අදහස් කරන්නේ මිනිස්සු මරන්න කියන එක නෙවෙයි. අපි කියන්නේ මේ රට නැවත අස්ථාවර නොවෙන්න. මේ සිද්ධිය නිසා පහුගිය කාලේ අපේ රටට එන්න තිබුණ විදේශ ආයෝජන නැවතුණා. අපේ රටේ සංවර්ධනය නැවතුණා. ඒ නිසා මේ වැටිච්ච රට නැවත ගොඩ ගන්න නම් අපි මොනවා කරත් වැඩක් නැහැ. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න අපිට බැරි නම්. එතුමා කිව්වා අහුවලා අතනින් කතා කරලා ගහන්න කියලා, මෙතනින් කියලා. ඒ පිළිබඳව මම දන්නේ නැහැ. මට ඒක කියන්න බෑ. හැබැයි පොලිසිය භාර විෂය භාර අමාත්‍යවරයා හැටියට ගරු ටිරාණාල සැමතුමා මේ අමාත්‍යාංශයේ අද හරි දිශානතියකට යොමු කරමින් ඉන්නවා අපි දකිනවා. අද පොලිසිය ඇතුලේ පහුගිය කාලේ විවිධ චෝදනා තිබුණා. දේශබාලජ්‍යයන්ගේ නම් අරන් ඔයසිලා දානවා, අරයා දානවා, මෙයා දානවා කියලා. අද සියලු සම්මුඛ පරීක්ෂණ තියලා සුදුසු පුද්ගලයන්ට ඒ තනතුරු ලබා දෙන්න එතුමා කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි පොලිසිය භාර අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නේ එතුමා මේ අමාත්‍යංශය හොඳට කටයුතු කරගෙන යනවා. විවිධ චෝදනා ඇයි, නමුත් ඒ වැඩපිළි එතුමාට එහෙම අරගෙන යන්නේ කියන්නේ කියලා. ඒ වගේම පොලිසිය භාර අමාත්‍යතුමනි ඔබතුමා මේ ස්ථානයේ නොහිටියත් පොලිස්පතිතුමත් ඇති බොක්ස් එකේ අපි ඉල්ලීමක් කරනවා මේ පොලිසිය පිළිබඳ. පොලිසිය පිළිබඳව ගමේ විශ්වාසය ටිකින් ටික ඈත් වෙමින් යනවා. පොලිසිය පිළිබඳ තිබුණ ගෞරවණීය එක නැති වෙමින් යනවා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාලගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා ඒ පොලිසියට තිබුණ ඒ ගෞරවාන්විත නාමය, ඒ පොලිසිය කෙරෙහි තිබුණ විශ්වාසය ජනතාවට නැවතත් ලබා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් අමාත්‍යංශයේ මැදිහත් වෙලා, පොලිස්පතිතුමා මැදිහත් වෙලා ක්‍රියාත්මක කරනවා නම් ගොඩක් හොඳයි කියලා. ඊළඟ එක මේ පොලිසියේ සේවක ප්‍රශ්නය. අපේ තරුණ ඇමතිතුමා එනවා මගේ බය නැතුව ෆිට් එකේ ඉන්න කියලා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න තෙන්නකෝන්ලා කියන්නේ බය දුවපු මිනිස්සු නෙවෙයි. ජනක තෙන්නකෝන් ඇමතිතුමා අපිට මතකයි දඹුල්ලේ බැරි වෙලාවේ දුන්න නායකත්වය. තාත්තා වගේම අපුච්චි වගේම රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඔබතුමා ඕනේ පියවරක් තමුන්නාන්සේලා ගන්න. මොකද අපි මේ බැටකෑව ඇතිකරු ඇමතිතුමනේ අපි කී කියා හිටියේ. ඉතින් මම කියාගෙන ආවේ මේ පොලිසිවල කාර්ය මණ්ඩලයේ අඩුපාඩුකම් පිළිබඳ. දැන් ගරු අමාත්‍යතුමනි මම ඔබතුමාට උපදේශක කාරක සභාවෙත් කිව්වා මේ පොලිසියේ තියෙන පොඩි ට්‍රෙන්ඩ් එකක්. දැන් පොඩි අසනීපයි කියලා මෙඩිකල් කියලා නිකන් පොලිසියටලා ඉන්නවා. පොලිසිය 75ක් ඉන්නවා නම් කාර්ය මණ්ඩලය 50ක් මෙඩිකල්. උදේ 8ට එනවා හවස යනවා. ඒක තමයි කරන්නේ. හැබැයි මේගොල්ලෝ කාටවත් අසනීප නැහැ. හැබැයි වැඩ කරන මිනිස්සු එළි වෙනකන් වැඩ කරනවා. ඒ නිසා ගරු පොලිසිය බාර ඇමතිතුමනි අපි ඔබතුමාට එදත් කිව්වා මේ මෙඩිකල් තියෙන කොම් පොලිස් නිලධාරින්ට විශ්‍රාම යවන්න. යවලා අලුතෙන් ගන්න පොලිසියට. අරගෙන මේ පොලිසිය දුවන්න. නැත්නම් පොලිසිය වැඩ කරන මිනිස්සු වැඩ කරනවා. වැඩ කරන්නේ නැති මිනිස්සු වැඩ කරන්නේ නැහැ. ඒ නිසා පොලිසිය බාර අමාත්‍යතුමනි මම හිතනවා ඔබතුමාගේ පොලිසිය 10000ක් විතර ඉන්නවා මේ මෙඩිකල් කණ්ඩායමයි. 10000ක් විතර. එයාය කරන්නේ උදේ 8යි 4යි රාජකාරිය. අනිත් රාළහාමිලා එළි වෙනකන් ඉන්නවා. දැන් මගේ නාවල පිටියේ පොලිසියේ බැරක්යක් තියෙනවා. බැරක්කේ ඉන්න පුළුවන් 60ක් විතර. එක රාළහාමි කෙනෙක් බැරක්කේ නෑ රැට. හදිසියේ පොලිසියට ගැහුවත් එම ගමේ යට ඇවිල්ලා තව පොලිසිය රැක ගන්න වෙන. හරියට නිකන් රජයේ රස්සාවක් වගේ. උදේනව හවස යනවා. ඉස්සර එහෙම නෑ පොලිසිය හිටියා රැට. පොලිසිය බැරක්කයක් තිබ්බා. රැට රේඩ් කරා ඇල්ලුවා. ඒ නිසා අද රැට පොලිසිය කවුරුත් නෑ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ ප්‍රශ්නේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කළා වුන් මෙඩිකල් කන්ඩෙම් නම් ඒ අයව වෛද්‍ය විශ්‍රාමයවලා ඒකට නව තරුණ පොලිස් නිලධාරීන් බඳවාගෙන මේ පොලිසිය ශක්තිමත් කරන්න කියන ඉල්ලීම අපි ඔබතුමාට කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි අපි ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ පොලිසිය උසස් වීම ලබා දීම පිළිබඳ. දැන් විවිධ අවස්ථාවල විවිධ විදියට මේ උසස් වීම දෙනවා. එකවරකට කරනවා අවුරුදු 15 වෙනි SP දෙනවා. ආය අවුරුදු 20 වෙනි ඒකලා ආය කරනවා නම් 5 දෙනවා. ඒ නිසා මොකක් හරි පොදු ප්‍රතිපත්තියක් එක එක රජයන් එනකොට කරන්නේ නැතුව පොදු ජාතික ප්‍රතිපත්තියක් මත මේ උසස් වීම දෙනවා නම් හොඳයි. නැත්තම් පොලිස් නිලධාරීන්ට අසාධාරණ වෙනවා. දැන් ඒ උසස් වීම දීමෙත් යම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර වෙලාවට වැඩිම සීනියර් රේටින්ගේ SP දැන් ඒගොල්ලෝ බලන්නේ ඒක අරගෙන පෙන්ෂන් නැහැ. හැබැයි තරුණ දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරු ඉන්නවා. කෙටි කාලයකින් ඇවිල්ලා ඉතාම දක්ෂ ලෙස ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරන්න ඒගොල්ලෝ කටයුතු කරනවා. හැබැයි ඒගොල්ලන් උසස් වීම නැහැ. ඉතින් ඒ නිසා දක්ෂතා පදනමක් මේ ස්ථානාධිපති තනතුරු ලබා දීමේදී එහෙම නැත්නම් උසස් වීම ලබා දීමේදී ඒ අයගේ පර්ෆෝමන්ස් බේසික් ඒ අය කරලා තියෙන රේට්ස් එක මොනවද? එයා පොලිසියේ පවත්වාගෙන නීති මොනවද? ඒ පැත්තත් සැලකිල්ලට අරගෙන කටයුතු කරනවා නම් ඉතාමත් හොඳයි කියන එක අපේ ගරු පොලිස් අමාත්‍යතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. මම මේට වැඩිය මගේ කාලය ගන්නෙ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ නිසා මම නැවතත් පොලිස් ප්‍රතිතුමාටත් අපේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාත් අපි ඉන්න නිසා කියන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ විරෝධතා අරගල කියනවා දැන් එපා වෙලා තියෙනවා. මේ රටේ මිනිස්සු කැමති දැන් නිදහසේ ටිකක් නිදාගන්න. මේ රටේ මිනිස්සු කැමති ඇමතිතුමා දැන් නිදහසේ ටිකක් හුස්ම ගන්න. ඒ නිසා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න. ගරු රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමා මෙතන හිටියේ නෑ. මම ඉස්සෙල්ලා කිව්වා මම ගියා මාලිමාවේ මේ විශ්‍රාමික නිලධාරීන්ගේ රැස්වීමක් අහන්න කොල්ලෙක් දාලා ඇහුවා. මේකේ මොකද්ද කියන්නේ? මේ මාලිමාවේ හමුදාවේ ජෙනරල් ලැවිලා කියනවා හමුදාවේ සපත්තු දෙක දෙන්නේ නැහැ. හමුදාවේ අපිට ඛණ්ඩ දෙන්නේ නැහැ. හමුදාවේ අපිට නිලඳුම දෙන්නේ නැහැ. මේ හදන්නේ හමුදා සෙබලගේ චිත්ත ධෛර්යය නැති කරන්න. මේ හදන්නේ හමුදා සෙබල මානසිකව වට්ටන්න. මේ හදන්නේ හමුදා සෙබල හමුදා කඳවුරෙන් එළියට ගන්න. එතෙන්ට යන්න දෙන්න එපා කරුවා අමාත්‍යතුමනි. හමුදාව කොම විනයක් තියෙනවා. හමුදාව අපි මේ ත්‍රස්තවාදය පරාජය කරේ එකට ඉඳපු නිසා විනයක් තිබුණ නිසා. ඒ නිසා හමුදාව ඇතුළට දේශපාලනයෙන් ඉඩ දෙන්න එපා. අනුන් සානක මන්ත්‍රීතුමාත් කිව්වා හැබැයි පක්ෂයකට එතුමලත් එකට විරුද්ධයි කියලා. හැබැයි එතුමා විරුද්ධ වුණාට එතුමාගේ පක්ෂේ නියෝජිතයෝ විසින් අදේ කටයුත්ත කරගෙන යනවා. අනුන් සානක මන්ත්‍රීතුමා කිව්වා මේ අරගල වලට ගහනවා මේක වැරදි කියලා. හැබැයි මම දැක්ක ලාල්කාන්ත මන්ත්‍රීතුමා කිව්වා අපේ ආණ්ඩුවක් ආවොත් එහම අරගලේ ඔක්කොම ඉවරයි. ඒ කිසි දෙයක් කරන්න අපිට දෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මම දන්නේ නැහැ පක්ෂය ඇතුලේ මත දෙකක්ද කියලා, නායකයෝ දෙන්නේද කියලා අපි දන්නේ නැහැ. ඒ මොනවා වුණත් අපි අවසාන වශයෙන් මේ රටේ අරගල කරලා මේ රටේ අරගල පිටිපස්සේ කවුද කියන එකද මේ රටේ විශ්වඳුරගෙන ඉන්නවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ අමාත්‍යංශය දාම සුවිශේෂී අමාත්‍යංශයක්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය, ඉතින් ඒ නිසා ඒක හරියට මෙහෙවගෙන මේ කටයුතු කරන්න ඒක නිල්ලිමත් කරමින් අපේ ආරක්ෂක ලේකම්තුමා අපි දන්නවා යුද්ධ කාලේ ඉඳලා මට මතකයි මේ රටේ යුද්ධය අවසන් කරන්න එතුමා ඒ තීරණාත්මක යුද්ධේ මට මතකයි එතුමා ඒ කැලේ ඇතුලේ ගිහිල්ලා ඒ යුද්ධට මුහුණ දීපු නායකත්වේ ඒ ඒ එතුමලා ඒ නායකත්වේ නුදුන්නා නම් ආරක්ෂක ලේකම්තුමාලා එදා ඒ කැලේ ඇතුලට ගිහිල්ලා හමුදාවේ කොල්ලන්ට අයිය නුදුන්නා නම් අදත් මේ යුද්ධය අවසානක් නැහැ එනිසා ආරක්ෂක ලේකම්තුමනි ඔබතුමාට මේ කාර් බොක්ස් එක ඇතුලේ ඉඳලා උත්තර දෙන්න බෑ හැබැයි ඔබතුමාලා මේ රටට කරපු දේ පිළිබඳව ඔබතුමාලා මේ රටට කරපු දේ පිළිබඳව මේ රටේ මිනිස්සුගේ අදවතේ තියෙනවා ඒ නිසා ඔබතුමා මේ රටේ හමුදාව ආරක්ෂා කරන්න හමුදාවේ විනය පවත්වා ගන්න ඔබතුමා ගන්න ඕනේ කටයුත්තක් කරන්න ඒකත් එක්ක අපි ඉන්නවා කියන එක නැවතත් මතක් කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
Thank you Honorable Chandime Virakodi you have 13 minutes
ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි අපේ රටට ජාතික ආරක්ෂාව වගේම මහජන ආරක්ෂාව අතිශයින් වැදගත් විෂයන් දෙකක් මේ රටේ 30 වසරක යුද්ධයක් තිබුණා ඒ 30 වසරක යුද්ධය නිමා කිරීම සඳහා අපේ රණවිරුවන් දිවි හිමියෙන් කැප වුණා අපේ පාසලේ අපේ පන්තියේ එකට වාඩි වෙලා හිටපු මිත්‍රයන් අපට අහිමි වුණා අපේ පවුල්වල ඥාතිවරු අපට අහිමි වුණා ඒ වගේම තමයි උතුරේ ද්‍රවිඩ ජනතාවගේ පවුල්වල උදවිය අහිමි වුණා ඒ රටට විනයක් වෙච්ච ත්‍රස්තවාදය අහිමික අවසන් කරන්නට එදා අපේ හමුදාවට හැකියාව ලැබුණා ඒ පරිච්ඡේදය මීට අවුරුදු 15කට කලින් නිමා වුණා ඒ නිමා වෙච්ච මොහොතේ ඉඳලා උතුරත් දකුණත් යාකරන සාමය හදවත්වල සටහන් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතු තිබුණා. නමුත් අපට කනගාටුයි අදටත් ජාතිවාදය උලුප්පන්න මං අහන් හිටියේ අපේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ගිය සතියේ කතා කරනවා. එතුමා කියනවා බෝම්බ ගැහුවලු රෝහල් වලට එතුමා කියනවා රෝම්බ ගැහුවලු පාසල් වලට දෙයනේ දැන් අවුරුදු 15ක් තිස්සේ දිගින් දිගටම ඇයි මේවා කියන්නේ කියන එක පිළිබඳ අපේ හදවතට ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම තමයි දහන් හිටිය අපි ජාතිවාදය උලුප්පන විදියට මේ රටේ යුද්ධය අවසන් ත්‍රස්තවාදය අවසන් අපි එක මවකගේ දරුවන් හැටියට එකතු වෙන්න ඕන කියන එකට ඉඩ නොදී කතා කරනවාම දැක්කා ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට ඇවිල්ලා කියපු කතා කරුණාකරලා ජාතියේ නාමෙන් අනාගත පරපුරේ නාමෙන් මේ රටට ආදරයක් තියෙනවා නම් මේක නවත්තන්න ඕන අද බිමට වැටිලා තියෙන මේ රට උඩට එන්න නම් අපි එකමුතු වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල වෙනුවෙන් කැප වෙන්න ඕන. ජාතික ආරක්ෂාව සහතික කරන්න අපි අද ජාතික අපේ දල ජාතික නිෂ්පාදනයෙන් out of our GDP අපි මුදල් වෙන් කරලා තියෙනවා චීනටත් වඩා ඩෙන්මාර්කයටත් වඩා බංගලාදේශයටත් වඩා නේපාලයේ ස්වීඩනය ජර්මනියටත් වඩා අපි එහෙම මුදල් වෙන් කරලා තියෙනවා මේ මොහොතේත් මේ අයවැයිනුත් හැබැයි මේ මුදල් මහින්දානන්ද ඇමතිතුමා කිව්වා වගේ රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම වෙනුවෙන් පාවිච්චි විය යුතුයි එහෙම නැතුව අතලොස්සකගේ සුඛ විහරණය වෙනුවෙන් ඒවා යොදා නොගත යුතුයි අපේ යම් කෙනෙක් මේ මොහොතේ රාජ්‍ය දේපල අවභාවිතා කරනවා නම් දරු ඇමතිතුමනි මොනම ආයතනයක හෝ රටට ආදරේ කෙනෙක් නම් ඔහු බං හිතන්නේ නෑ මව්බිමට ආදරය කරන කෙනෙක් කියලා තමන්ට හිමි නොවන දේ අනවශ්‍ය විදියට රාජ්‍ය මුදලින් පරිහරණය කරනවා නම් ඒකට අපිට එකඟ වෙන්න බෑ මහජන නියෝජිතව හැටියට ඒක සමාවදී නොහැකි වරදක් අද ඔබ බලනකොට
ජාතික විගණන කාර්යාලය විසින් ගෞරව ඇමතිතුමනි 319 report for the of the auditor general මේ වර්ෂය සඳහා මෙහි මම මේක සභාගත කරනවා මේ සඳහන් වෙන විදියට රණවිරුවන් විසින් උපයන ලද විදේශ රැකියා කළා යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව විශේෂයෙන්ම ගුවන් හමුදාව වැඩි ප්‍රමාණයක් උපයන ලද මුදලෙන් ඩොලර් 11 මිලියන් 670,000 207 rupees and 36 cents එක්සත් ජනපද ඩොලර් මේ ආදායම පිළිබඳ මූල්‍ය ප්‍රකාශ කර ප්‍රකාශන විසිතුලින් අනාවරණය කර නොතිබෙනි කියලා සඳහන් වෙලා තියෙනවා මේ ශුද්ධ ආදායම පිළිබඳ මේ දිගින් දිගටම විශාල මම එකෙන් එක කියන්නේ මේ වෙලාවත් එක්ක දරුව ඇමතුමා මම ඔබතුමාට මේක සභාගත කරනවා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම මෙතන රණවිරුවන් ඉන්නේ එයා යුද හමුදාවේද යුද හමුදාව යටතේ ඉන්න ඕන. එයා ඉන්නේ ගුවන් හමුදාවේද ගුවන් හමුදාව යටතේ ඉන්න ඕන. නාවික හමුදාවේද නාවික හමුදාව යටතේ ඉන්න ඕන. මේ වார்த்தාවට අනුව කියනවා ආරක්ෂක ලේකම් 700ක් යුද හමුදා නිලධාරීන් 700ක් යුද හමුදා නිලධාරීන් යුද හමුදාවෙන් මුදවගෙන අමාත්‍යංශයට අනුයුක්ත කරගෙන ඉන්නවා කියලා. මේවා ගැලපෙන්නේ නැහැ. මොකද මේ සොල්දාදුවන් අපේ හමුදාව තුළ විනයක් ඇතුව ගැටයුතු කරන කණ්ඩායමක්. එයා වෙන වෙන තැන් තැන් වල අරගෙන වෙන වෙන කටයුතු වලට පාවිච්චි කරන එක යුතුවන්නේ නැහැ. ඒ වගේම තමයි මේකේ තියෙනවා මේ අතිර විශාල මුදලක් පුහුණු වීම කටයුතු සඳහා හෝටල් නිවාස සංකීර්ණයේ පුහුණුවේ මේ බදු කුලිය 10 මිලියන් 500,000 යොදවලා පාවිච්චි කරලා නැහැ කියලා. අපි දන්නවා ගෙවල් වල හදලා තියෙනවා බැංකුවට් හෝල්. ඉතින් ගෙවල් වල හදලා තියෙන බැංකුවට් හෝල් එකක මේ කටයුතු කරා නම් ගරුම් ඇමතුමනි මේ මුදල රඳව ගන්න තිබුණා මේ මුදල පාවිච්චි කරන්න තිබුණා. අපේ මහින්දානන්ද ඇමතුමා කිව්වා මේ රණවිරුවන්ට ප්‍රශ්න නැහැ කියලා. අපේ සොල්දාදුවන්ට ගරු ඇමතිතුමනි ඔබතුමා දන්නවා මේ මොහොත වෙනකොට ඇනුවල් ෆයරින් එකට අවශ්‍ය කරන ඇමියුනිෂන් පිළිබඳ හිඟයක් තියෙනවා. ඒ වගේම තමයි යුනිට්ස් වලට වෙන් කරලා තියෙන වාහන සඳහා වෙන් කරලා තියෙන ෆුවල් මේ ඉන්ධන පිළිබඳ ප්‍රමාණාත්මක අඩුවක් තියෙනවා. අපි පිළිගන්නවා රටේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්නේ නම් මැනවි කියලා මම ඉල්ලනවා. ඒ වගේම කම්පියුටර් ලැප්ටොප් වැනි පහසුකම් පිළිබඳවත් ප්‍රශ්න තියෙන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම බස් සහ කෝච්චි පාස් ප්‍රමාණය අඩු වීම තුලින් අතින් සල්ලි දීලා පල්ලෙහා මට්ටමේ නිලධාරීන්ට රාජකාරී වල වැඩවලට පවා යන්න වෙච්ච තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අර රැෂන් එක දෙනවා. නමුත් රැෂන් එක ගරු නියෝජකාරක සභාපතිතුමනි වෙලාවට නොදීමේ ප්‍රශ්නයක ඒ අයට පීඩාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. රැෂන් එක වෙලාවට දෙන්න කටයුතු කරන්න. ඒ වගේම ක්‍රීඩා භාණ්ඩ වගේ දේවල් ඒ වගේම සපත්තු ඔෆිසර්ස්ලාට ලැබෙන බූට් ඒ වගේ ලැබීමේ ප්‍රමාදයක් තියෙනවා. මම ඔබතුමාගේ අවධානයට මේක යොමු කරන්නේ අපේ රණවිරුවන්ගේ මනස එයා සතුටෙන් ඉන්නේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අද ඉතිහාසයේ යුද්ධ තිබිච්ච ත්‍රස්තවාදයේ තිබිච්ච කාලෙවත් නොතිබිච්ච මට්ටමට රණවිරුවන් අද රට සොල්දාදුවන් තනතුරු වලින් යනවා. සොල්දාදුවන් විතර නෙමෙයි නිලධාරියොත් යනවා. අද හමුදාවේ මේජර් කෙනෙක්ගේ ටේක් හෝම් සැලරි එක රුපියල් 64,000යි.
එදා අපි මේ ත්‍රස්තවාදය නැති කරන්න කටයුතු කරපු බහුතරයක් අද ඉන්නේ පෙන්ෂන් ගිහිල්ලා. දෙන්න තුන් දෙනෙක් ඇවිල්ලා මෙතන වැජිබුණා කියලා අනවශ්‍ය විදියට රටේ සල්ලි ටික විනාශ කරමින් පෙන්ෂන් ගිහපු ජෙනරල් කෙනෙක් තාම වෙන්නේ 118,000යි. ඉතින් ඒ අයගේ පල්ලෙයා මට්ටමේ නිලධාරියෙක්ට ලැබෙන ඒ ප්‍රතිපාදන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම විවිධ සහන ලබා දීමේදී දැන් අපි විශේෂ තීන්දුවක් අරගෙන මේ 2009ට කලින් සේවය කරපු යුද්ධයට සම්බන්ධ වෙලා ප්‍රශ්න ඇති වෙච්ච අංග විකල වෙච්ච නිලධාරීන් සඳහා විශේෂ පඩි ලබා දෙන වැඩපිළිවෙලක් මෙරටේ ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් මම දන්න කෙනෙක් ඉන්නවා ඒ නිලධාරී මහත්මයා වාහනෙන් යනකොට ලොง රේන්ජ් ඔපරේෂන් එකක් කරපු වාහනෙන් යනකොට වාහනේ හැපිලා යුද කලාපය තුල කකුල් දෙක කැඩුනා. ඒ සඳහන් වෙලා තියෙන්නේ කකුල් දෙක කැඩිලා තියෙන්නේ මෝටර රථ අනතුරක් හේතුවෙන් හින්දා එතුමට ඒ පාසුකම් ලැබෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. මේ වගේ ප්‍රශ්න තියෙනවා. මේවා පිළිබඳව එකිනෙක ඔබතුමා එක එක්කෙනාගේ තියෙන පෞද්ගලික තරහට ප්‍රශ්නවලට ප්‍රශ්න ඇති වෙච්ච උදවිය කණ්ඩායමක් ඉන්නවා. ඒ හැම දෙනාටම එක හැන්දෙන් බෙදන්න. මේ හැම දෙනාම අපේ රට වෙනුවෙන් කටයුතු කරපු කට්ටිය. ඒ වගේම තමයි ගරු නියෝජ කාර්ක සභා සභාපතිතුමනි ත්‍රස්තවාදය අවසන් වුණාට පස්සේ ඉතුරු වුණා ආයුධ විශාල ප්‍රමාණයක් ඩොලර් මිලියන ගාණක් වටින ඩොලර් මිලියන 20ක් මට හිතෙන විදිහට මට ගණන මතක නැහැ. ඒවෙන් කොටසක් ටෙන්ඩර් කරලා විකුණුනා. ඉතුරු කොටසට මොකද්ද උනේ කියන එක ඔබතුමා හොයන්න. මොකද ඒ සල්ලි ටික තිබුණා නම් ඒවා නිසි විදියට විකුණන්න ක්‍රමවේදයන් පාවිච්චි කරා නම් යුද හමුදාවෙම මේ ප්‍රශ්නවලට අපිට විසඳුම් දෙන්න තිබුණා. ඒ වගේම තමයි අපි අගය කරනවා ගුවන් හමුදාවත් නාවික හමුදාවත් ඉතාම හොඳින් කටයුතු මෙහෙයවමින් පවතිනවා. අපි ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැන් වෙපන්ස් නිකුත් කිරීමක් කරනවා. ඔබතුමා හොයන්නේ මොකද ඊයේත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභා අධීක්ෂණ කාරක සභාවේදී ප්‍රශ්නයක් මතු වුණා. පොලිස්පතිතුමාත් හිටියා. මේ තැන් තැන්වල වෙඩි තියෙන වෙඩි තැබිලිවල භාවිතා කරපු වෙපන්ස් හොරේවා නෙමෙයි නිල ලත්තේවා බල ලත්තේවා. එයින්ද මේ හිතෙන හිතෙන එක්කෙනාට වෙපන්ස් ලබා දීම පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා හිටිනවා. මේ අපි වෙනස් කරගත්තේ නැතොත් අපි අනිවාර්යයෙන්ම ඔබතුමා වගකීමක් වෙනවා අදාළ නිලධාරීන් මං කියන්නේ මේ පල්ලෙයා නිලධාරීන්
නෙමෙයි. Please wind up.
Just give me 2 minutes.
Honorable member, the time
Honorable
is up.
Honorable Upul Galapathy is not speaking. You can allocate his time for me. Upul Galapathy is not.
Honorable member, you have to the opposition.
Yeah, I will wind up, but he is not speaking today. He has informed me. ගරු මන්ත්‍රීතුමනි මේ කාරණා පිළිබඳව ඇමතුමනි ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. නැත්තම් මේ රටේ රාජ්‍ය සම්පත් අනවශ්‍ය විදියට භාවිතා කිරීමට කටයුතු කරනොත් එහෙම අපිට ඉදිරියට යන්න බැරි වේවි රටක් හැටියට. අද IMF එකෙනුත් කියලා තින්නේ මේ රට විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කළ යුතුයි කියලා. අනවශ්‍ය විදියට දූෂණය අවභාවිතාවෙන් නතර කළ යුතුයි කියලා. ඒ අවභාවිතා කරන උදවිය පිළිබඳ ඔබ කතා කරන අතරෙම අවභාවිතා කරන උදවිය මෙතන පැමිණ ඉන්නවා නම් එයාගේ හෘද සාක්ෂියෙන් අහන්න ඔය නිලධාරීන් යමෙක් ඉන්නවා නම් බහුතරයක් පල්ලෙයා නිලධාරීන් බොහොම හොඳයි. ඔය ප්‍රධාන එක්කෙනා දෙන්න යම් අවභාවිතයක් කරනවා නම් හෘද සාක්ෂියෙන් අහන්න. මේ මොහොතේ රටට ආදරය කෙනෙක් හැටියට රණවීරයෙක් හැටියට මේ කරන්නේ කැප දෙයක්ද කියලා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව මම වචනයක් කතා කරන්න ඕන. ශ්‍රී ලංකා පොලිසිය පොලිස් නිලධාරීන් ඉතාම අමාරු කාර්යභාරයක් මේ මොහොතේ කරන්නේ. නිලධාරීන් මදි මේ අද හෙට යනකොට තව ඉදිරි අවුරුදු දෙක
ඇතුළත Member please wind up.
විශාල ප්‍රමාණයක් පෙන්ෂන් යනවා. ඒ අයට ජනාධිපතිතුමා පොරොන්දු වුණා දීමනා දෙනවා කියලා. එළියේ මොකද බහුතරයක් එළියේ ඉන්නේ. ඒ එළියේ ඉන්න වෙච්ච පොලිස් නිලධාරීන්ගේ අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න. ඒ අයට ප්‍රොමෝෂන් ස්කීම් එකක්
අසාධාරණයක් වගේ.
What about
They have not informed to the opposition
people. Yeah. I think they are calling to inform on my phone. Will you check with him if...
We just checked. They have not informed to the opposition
people. Yeah, but he won't be coming. I'm telling you with responsibility. Hey, anyway, I will wind up. Let me wind up in about just 1 minute. May Sri Lanka police niladarin te athivelatina prashna pilibandava eyage avashyathawayan pilibandava ඒ වගේම ප්‍රවාහන ප්‍රශ්න පිළිබඳව ඒ වගේම කුඩු මර්ධනයේදී අනෙකුත් පාතාල කටයුතු මර්ධනයේදී ඒ අයට ඇති වෙලා තියෙන තර්ජන පිළිබඳව විශේෂ අවධානය මම හිතන්නේ රජය හැටියට යොමු කළ යුතුයි. එහෙම නැත්නම් අපේ රටේ මේ ත්‍රස්තවාදය නැති කරා වගේ කුඩු ත්‍රස්තවාදයට මුහුණ දෙන්නට පාතාල ත්‍රස්තවාදයට මුහුණ දෙන්නට හැකියාව නැති වෙයි. ඒ හින්දා මේ කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ අපේ රටේ අනාගතය අපි හැම දෙනාටම අතිශයින්ව වැදගත් මේ තීරණාත්මක මොහොතේ. මේ මොහොතේ අපි සිංහල වෙන්න පුළුවන්, අපි ද්‍රවිඩ වෙන්න පුළුවන්, අපි මුස්ලිම් වෙන්න පුළුවන්, අපි වෙන ජාතියක වෙන්න පුළුවන්, වෙන ආගමක වෙන්න පුළුවන්. හැබැයි අපි එකට එකතුණු වුණොතින්, අපි බෙදුනොතින්, අපි අනවශ්‍ය තුට්ටු දෙකේ මතවාද මත රටක් හැටියට බෙදුනොතින් අපට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මම ඉතාම ඕනකමින් ඉල්ලනවා හැම කෙනෙකුම මේ රටේ ජාතික එකඟතාවය වෙනුවෙන් කිසිදු හානියක් නොවන ආකාරයට කටයුතු කරන්න කැප වෙන්න ඕනේ. එහෙම නැත්නම් හරි ලේසි. අපි සිංහල බෞද්ධ ආසන නියෝජනය කරන සිංහල බෞද්ධ ඉස්කෝල වලට ගිහපු දකුණේ සිංහල බෞද්ධයෝ අපිට හරි ලේසි මේක කුලප්පු කරොත් අපි ඒවා කරන්නේ නැහැ. ඒ වගේම ඒ වෙනුවෙන් තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් තමන්ගේ යම් යම් ආශාවන් වෙනුවෙන් තමන්ගේ තනතුරු වෙනුවෙන් ඒ කටයුත්ත නොකරන්න කියන ඉල්ලීම කරමින් මේ අයවැය තුළදී යෝජනා වෙච්ච දේවල් ජාතික ආරක්ෂාව වගේම මහජන ආරක්ෂාව සම්බන්ධව යෝජනා කරපු දේවල් යෝජනා වලට පමණක් සීමා කරන්න නැතුව කතාවට පමණක් සීමා කරන්න නැතුව ඉලක්කම් වලට පමණක් සීමා කරන්න නැතුව කොළවලට පමණක් සීමා කරන්න නැතුව ක්‍රියාත්මක කරන්නයි කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා.
Thank you, Honorable Thalathatha Korla. You have 13 minutes.
Garu Sabhapathumani, mage hitamitra Chandima Veerakkodi Mahanthaya kiyuwa hamudave ara ithuru wetcha aayudha gana gaturuwak tiyenawa. E aayudha tikata mona unada kiyala dannne nehai kiyala. Habai mama nan hitanne eka ara Avangard mudalali gen ahuwa nan metumata danaganna puluwan wei. Garu Sabhapathumani, ada hamudawa ada rajya arakshaka saha mahajana arakshawa සම්බන්ධයෙන් ඉතාම වැදගත් අමාත්‍යංශ දෙකක් සාකච්ඡා කරන වෙලාවේ ගොඩාක් අය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ගැන කතා කරපු නිසා මං මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව සම්බන්ධය අමාත්‍යංශය පිළිබඳව සහ ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද අපි මේ විවාදය පවත්වන වෙලාවේ රටේ පොලිස්පතිවරයෙක් නැහැ. ඇමැතිතුමා ඉන්න තැනකින් අහගෙන ඉන්නවා නම් අපිට කියන්න තියෙන්නේ ඔබතුමාට දැන් ඉන්න පොලිස්පතිතුමාට හිටපු පොලිස්පතිතුමාට පස්සේ ඉන්න 1, 2, 3 හරියන්නේ නැත්නම් 4, 5 බැරි නම් 15 හරි මේකට පත් කරන්න. මේක වැරදි පූර්වාදර්ශයක්. මේ වගේ රටක් යන්නේ කොහොමද? ශ්‍රී ලංකාව පොලිසියට පොලිස්පතිවරයෙක් නැහැ කිව්වහම පහළ නිලධාරීන් කොහොමද මේ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරන්නේ? අද මේ තත්ත්වය නම් තව අවුරුදු 10කින් මේ රටේ ඇතිවෙන තත්ත්වය මොකද්ද? ඒ නිසා මේ වෙලාවේදී ගරු ජනාධිපතිතුමාත් පාර්ලිමේන්තුව තුළ ඇති විෂය භාර ඇමතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරන්නේ ඕගොල්ලොන්ගේ හැප්පිලි, ඕගොල්ලොන්ගේ බෙදීම්, ඕගොල්ලොන්ගේ කල්ලිවාද ඕගොල්ලෝ තියාගන්න. හැබැයි ශ්‍රී ලංකා පොලිසියට පොලිස්පතිවරයෙක් 1, 2, 3 නෙමෙයි දහයෙන් හරිපත් කරන්න. මොකද මේක ඉන්න ඕනි තරම් අවංක ඕනි තරම් යමක් කරන්න පුළුවන් නිලධාරීන් මේ මට්ටමේ ඉන්නවා ගරු සභාපතිතුමනි. ඉතින් ඒකෙන් ඇත්තටම ඒක තමයි අපිට මූලිකවම ඉල්ලන්න තියෙන්නේ. විශේෂයෙන්ම අද පොලිස් නිලධාරීන්ගේ පැත්තෙන් අපි කතා කරනවා නම් කරුණු කාරණා ගණනාවක් තියෙනවා පහළ නිලධාරීන්ට. මොකද ඉහළ නිලධාරීන් හොඳ නිලධාරීන් ඉන්නවා, අවංක නිලධාරීන් ඉන්නවා, සේවයට කැපවෙච්ච නිලධාරීන් ඉන්නවා වගේම දූෂිත මේ කුඩු මද්‍රව්‍ය ව්‍යාපාරවල එහෙම නැත්නම් ආයුධ ව්‍යාපාරවල පාතාල කල්ලිවල පේරෝල් වල ඉන්න ඉහළ නිලධාරීන් ඉන්නවා. පෞගේ දවස්වල අපි දැක්ක රත්ගම එක අහිංසක නිලධාරියෙක් වෙඩි තියලා ඝාතනය කරනවා. හරියට අද පොලිස් නිලධාරීන් බය වෙලා තියෙනවා හරියාකාර රාජකාරිය කරන්න. මොකද ඒගොල්ලොන්ට ඒගොල්ලන්ගේ ජීවිතය ගැන, ඒගොල්ලෝ පවුල ගැන, ඒගොල්ලෝ දරුව ගැන ඒගොල්ලොන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා හරියාකාර. මොකද ඉහළ නිලධාරීන් මේ අයගේ පේරෝල් වල ඉන්නකොට, පල්ලෙහා නිලධාරීන්ට රැකවරණයක් නැති වෙනකොට, ඒ මිනිස්සුන්ට බොරු චෝදනා දාලා ඒ මිනිස්සු ඉන්ටරික් වෙනකොට ඒ ගැන රැකවරණයක් අද නැති වෙලා තියෙනවා. එහෙනම් මම ගරු ඇමතුමාගේ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති මේ වැටුප් විෂමතාවය පිළිබඳව. අද පොලිසියේ සාමාන්‍ය නිලධාරියෙක්ගේ වැටුප ඉතාම අවමයි. එල්ලපු දේවල් ගමන් දීමන බටා මේ වගේ දේවල් වලින් තමයි අර දැන් ජීවන වියදමට කීයක් එකතු කරනවා කියු අප්‍රේල් මාසෙ ඉඳලා මේවා තමයි අද එල්ලිලා තියෙන්නේ. හැබැයි මේ අය විශ්‍රාම යනකොට ඒ අයගේ මූලික වැටුපට තමයි විශ්‍රාම වැටුප සකස් කරන්නේ. ඉතින් මම හිතනවා මේ සම්බන්ධයෙන් ගරු ඇමතුමා ගෞරවනීය පොලිසියක් හදන්න සූදානම් වෙනවා නම්, එතුමා උත්සාහයක් ගන්නවා නම් පළමුවෙන්ම මේ නිලධාරීන්ගේ මේ පැත්ත ගැන බලලා ඒ අයගේ ඒ හැම කෙනෙකුටම තමන්ගේ දරු පවුල ගැන, තමන්ගේ අනාගතය ගැන සුරක්ෂිතභාවයක්
තිබේ. Honorable Virasumana Virasinghe to the chair.
මුරාසනාරූඪ ගරු සභාපතිතුමනි, එතකොට මේ අයගේ විශ්‍රාම වැටුම ඉතාමත් අල්ප වෙනවා. විශ්‍රාම දිවිය දැන් අද තියෙන බෙහෙත් ටිකක් ගන්නවත් ඒ අයට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව උවමනාවෙන් සලකලා බලලා, මොකද මේ හැම පොලිස් නිලධාරියෙක්ම අර දූෂිත නිලධාරීන් අස ඉතාම අවංකව කැපවීමෙන් සමහර වෙලාවට තමන්ගේ එදිනෙදා දරුවන්ගේ දේවල්වත් ඉෂ්ට කරගන්න බැරුව රාජකාරී කරන නිලධාරිනුත් මේ අතරේ ඉන්නවා කියන එක අපි මතක් කරන්නට ඕනේ. ඉතින් ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, දැන් මේ පොලිසියේ නිලධාරීන්ගේ සුභසාධනය ගැන කතා කරනකොට මේ අම්පාරේ ඉන්න සාමාන්‍ය පොලිස් නිලධාරි මහත්තයෙකුත් බෙහෙත් ගන්න නාරහෙන් පිට රෝහලට එන්න ඕනේ. ඒ අය දැන් අපි දන්නවා පොඩි මම හිතන්නේ ඉස්පිතාල මට්ටමේම නෙමෙයි, නමුත් ඊට වැඩිය පොඩ්ඩක් ඉහළ ගිය බේස් හොස්පිටල් එකක මට්ටමක මධ්‍යස්ථානයක් නුවර තියෙනවා. එතකොට ඩිස්පෙන්සරි මට්ටමේ මධ්‍යස්ථාන දෙකක් වවුනියාවෙත් අනිත් පැත්තේ කළුතර අභ්‍යාස විද්‍යාලයේ තියෙනවා ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. එතකොට මේ සාමාන්‍යයෙන් අපි කියමු බෝ නොවන රෝගවලට ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් දැන් අර කිව්වා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා 10,000ක් විතර ඉන්නවා කියලා. ඉතින් 85,000න් 10,000ක් විතර මෙහෙම බෙහෙත් ගන්නකොට මේ මිනිස්සු කොළඹට ඇවිල්ලා යන්න පොලිස් ඉස්පිතාලයට එන්න ගිහම නාරහෙන් පිටට කොච්චර අමාරුවක් ඒ අයට තියෙනවද? ඉතින් දුෂ්කරතාවලට මුහුණ දෙන්න තියෙනවද? ඒ අයට කවුරුත් ඒවට ගමන් පාසුකම් දෙන්නේ නැහැනේ. ලේ එකක් චෙක් කරගන්න නිකන් කරගන්න නම් නාරහෙන් පිටට එන්න ඕන. ඉතින් මම ගරු ඇමතුමා අගෙන ඉන්නවා නම් ඉන්න තැනක ඉඳලා පොඩි යෝජනාවක් කරනවා. ගරු ඇමතුමනි, මේකට පුළුවන් නම් ඒ පළාත්වල බේස් හොස්පිටල් හරි ඩිස්ත්‍රික් හොස්පිටල් එකකින් හරි ඒ අයට අවශ්‍ය මූලික වෛද්‍ය පහසුකම් ලබා ගන්න ක්‍රමවේද සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක කතා කරලා හදන්නේ කියලා මම යෝජනා කරනවා. එතකොට පොලිස් රෝහලට පුළුවන් ඒ වියදම් ඒ අය සෞඛ්‍ය අමාත්‍යාංශයට පියවන්න, ශ්‍රී ලංකා පොලිසියට පුළුවන් ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය පහසුකම් හරි ගස්සලා දෙන්න. එතකොට මේ තියෙන කාලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා, වියදම් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා, මේ හැම එකක්ම අඩු කරගන්න පුළුවන් වෙනවා. දැන් මම යෝජනා කරනවා ප්‍රාදේශීය රෝහල් හෝ දිස්ත්‍රික්ක රෝහල් හෝ බේසරි ජෙනරල් හරි මොන ඒ පලාතේ තියෙන ස්පිත්තාලයකට ඒගොල්ලොන්ට ගිහිල්ලා බෙහෙත් ගන්න පුළුවන් ක්‍රමවේදයක් හරිගස්සලා දෙන්න කියලා. ඒ වගේම තමයි මේ නිලධාරීන් වෘත්තීමේ සුදුසුකම් පිළිබඳව පසු ඉපරමක් නැහැ. සමහර ලැබෙන පුහුණුවීම් එහෙම නැත්නම් විදේශගත ලැබෙන ශිෂ්‍යත්ව මේව ඔක්කොම යන්නේ ඉහළ නිලධාරීන්ට විතරයි. පල්ලෙහා නිලධාරීන් පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් එළියට ආවන් පස්සේ ඒගොල්ලන්ට කවදාවත් ඒගොල්ලගේ දැනුම වර්ධනය කරගන්න ක්‍රමවේදයක් නැහැ. ඔන්න උසස් වීමක් ගන්න ඕන නම් ඒ උසස් වීමට අවශ්‍ය යෝග්‍යතා පරීක්ෂණ වලට ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවා. ඒ ඇරෙන්න ඒගොල්ලන්ට මේ පල්ලෙහා නිලධාරීන්ට අපරාධ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව මේ නිලධාරීන්ව දැනුවත් කරන වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ හින්දා මම විශ්වාස කරනවා ඒ සම්බන්ධයෙන්ුත් පොඩි අවධානයක් යොමු කරයි කියලා. ඉතින් මේ හැම තැනකම අද කතා වෙන එක තමයි පොලිස් ප්‍රතිවරයෙක් නැති පොලිසියේ පොලිස් හිඟය පිළිබඳව. විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ දැන් 85,000 90,000 ඉන්නවා ලංකාවේ පොලිසිය 600ක් විතර තියෙනවා ගරු මුඩසනරුඩ සභාපතිතුමනි. හැබැයි මේක 10%ක් විතර ප්‍රභු ආරක්ෂාව. 8,000ක් විතරම ඉන්නේ මේ වැඩවල. හිටපු ජනාධිපතිවරු, ජනාධිපති, දැන් අද පාර්ලිමේන්තුවේ ඇවිද්දත් හැම කොනකම ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. ප්‍රභු ආරක්ෂකංශය අය මේක ඇස්සෙත් අද රාජකාරී කරනවා. ඒ වගේම තමයි ප්‍රභු ආරක්ෂකංශය යක් වෙනම දීලා තියෙද්දි පිට පළාතකට කොහේ හරි යනවා නම් ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය පොලිසියනුත් එතනට ආරක්ෂාව සපයනවා. එතකොට මොකක් නියම මන්ත්‍රීට දෙනවා. ඉතින් මේක අපි කියන්නේ මේවා නිවැරදි විය යුතුයි. අපේ ගමක අහිංසක මිනිසෙක් පැමිණිල්ලක් දැම්මෙන් පස්සේ මේක විභාග කරන්න යන්නේ නැහැ. ඇයි? නිලධාරීන් නැහැ. නිලධාරීන් හිඟය නිසා පැමිණිල්ලක් විභාග කරන එක පළාතේ මන්ත්‍රී, ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී හරහා කරවන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ විභාග නිල පැමිණිල්ලක් විභාග කරන්නවත් මේක ජනතාවගේ පැත්තෙන් දිහා බලනකොට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රභු ආරක්ෂාව හරි ඒ මොන විදියට ඒක කරගත්තත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉන්න නිලධාරි පිරිසත් එක්ක අද බලනකොට 85,000කට 90,000කට වැඩිය දෙන්න පුළුවන් නම් 8,000ක් 10,000ක් ප්‍රභු ආරක්ෂාවට දාලා තියෙනවා නම් තව 10,000ක් විතර ලෙඩ වෙලා ඉන්නවා නම් මේ 600ටම ඉන්නේ 6,000ක් විතර. එතකොට කොහොමද මේ රාජකාරි කරන්නේ? මේ මෙතන අපි අහගෙන ඉන්නකොට කියපු දේවල් වලින් අපි කියන්නේ. ඉතින් ගරු මං හිතනවා මේ සාමාන්‍යයෙන් ප්‍රභූවරයෙකුට ආරක්ෂාවට දීලා තියෙනවා මෙතනින්ද නුවරට යනවා නම් ආයි ඒ ප්‍රදේශයේ පොලිසිය එතනට ගෙන්නන්න ඕනේ නැහැ. ඒගොල්ලොන්ට පුළුවන්. එයා ප්‍රභූ ආරක්ෂාවේ 2000ක් දීලා තියන අය ඉන්නවා, 1000ක් දීලා තියන අය ඉන්නවා, 800ක් දීලා තියන අය ඉන්නවා. ඒ අයට ඒගොල්ලෝ තරගෙනම යන්න කියන්න මොකද අද පුදුම අසහනයකින් මේ පල්ලෙහා නිලධාරීන් ඉන්නවා. ඒ අයගේ ප්‍රශ්න ගැන කතා කරන්න, වුවමනාවක් කරන්න, එහෙම නැත්නම් හිතන්න මතන්න. මම හිතනවා දැන් ලොකුවට මත්ද්‍රව්‍ය ගැන අපේ ඇමතිතුමා ටිරානාල සපේතවත් ඇමතිතුමා මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමට කටයුතු කරනවායි කිව්වා. මං එතුමට කියනවා යහපාලන රජකාලේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරයා හැටියට ඒ අල්ලපු සමහර මත්ද්‍රව්‍ය මත්කුඩු ප්‍රමාණයක් මේ විනාශ කරන්න කටයුතු කරා. ඒ වගේ ක්‍රමවේදයකට යන්න අපි දන්නේ නැහැ. අද උසස් මේ පොලිස් නිලධාරිනුත් මේ මත්කුඩු ජාවාරංකාරින්ගේ එහෙම පේරෝල් වල ඉන්නකොට පාතාලේ දැන් අර මරපු මදුස්කේ එහෙම නැත්තම් ඔය හරක් කටා කියලා එක්කෙනෙක් ගැන කියනවා. ඕගොල්ලන්ගේ ටෙලිෆෝන් පාවිච්චි කරපු ඒ වරන් චෙක් කරන්න කියන්නකො කාගේ නම්බරද මේවා තියෙන්නේ කියලා. අන්න එතකොට දැනගන්න පුළුවන් මේ පොලිසියේ නිලධාරින්ගේ උසස් නිලධාරින්ගේ රාජකාරී මට්ටම එතකොට දැනගන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි හිතන්නේ. අපිට ප්‍රශ්නයක් අපේ ටිරානාලස් ඇමතුමත් එක්ක නැහැ. එතුමා උත්සාහයක් ගන්න විදිය පේනවා. නමුත් මේක තමයි
ඔබතුමියට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ස්තුති සභාපතිතුමනි. ඉතින් මේක කියනවා නම් ගොඩක් ඒවා කියන්න පුළුවන්. හැබැයි ඉතින් අර හිටපු ජනාධිපතිතුමා රටබන් කොටත් කරාට වැඩිය හපන් ආපු ගමන් අත තිබ්බේ පලිගන්න. එතුමා නොවැම්බර් 16 වෙනිදා වෙනකොට මේ ජනාධිපතිවරණය දිනලා නොවැම්බර් 24 වෙනිදා වෙනකොට එයාට විරුද්ධව මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අර අධ්‍යක්ෂකතුමා ශානියා බේසේකර මහත්තයව මාරු කරලා දැම්මා නිකන් වෙනත් පළාතකට. එතකොට එයා එතනින් මේ පොලිස් නිලධාරිය කොහොමද රාජකාරී කරන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ගේ හෙංචයිය දාගත්තා කියලා ඒ ප්‍රශ්නේ හැම විශ්සඳන්න බෑනේ. මේ අරගලයක් ගැන කතා කරනවා. අරගල ඇති වෙන්නේ ඕන නිසා. එතකොට දැන් ඊය පෙරේද රත්නපුරේට ඇවිල්ලා හිටියා මම නම් දන්නේ නැහැ මමගේ එහෙම සම්බන්ධයක් නැහැ මේ උසස් පොලිස් නිලධාරී නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තුමා ප්‍රියන්ත ලියනගේ මහත්මයා මම හිතන්නේ මාස 3ක්වත් ඉන්න දුන්නේ නැහැ මොන හේතුවකටද දන්නේ කෙලින් වැඩ කරන මිනිස්සුන්ට යමක්කම කරන්න පුළුවන් මිනිස්සුන්ට මේ මේ ශ්‍රී ලංකා පොලිසිය තනක් නැහැ ඔන්න දැන් මේ පාතාලයට අද පාතාලයේ තියෙන මේ අභියෝග වලට මුහුණ දෙන්න අද පොලිසිය නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා අවිසාවෙල් එච්.කෝ.යි මහත්තයව මරන්න හොයනවලු ඉතින් මේ මේම කරන්නේ කවුද මේවය සමහර වෙලාවට මේ වගේ සැලසුම් තියෙනවා මේක තමයි වෙන්නේ මේව ඔක්කොම යන්නේ තොයි උසස් පොලිස් නිලධාරීන්ගෙන් ඉතින් ඒ නිසා ගරු ඇමැතුමනි ඔබතුමා මත්ද්‍රව්‍ය පිළිබඳව වගේම පාතාලය අපි දැක්කා පාතාලය මෙහෙවන්න පාතාලය මැඩපවත්වන්න ඔබතුමා උපදෙස් දෙනවා හැබැයි ඒ කොච්චර උපදෙස් දුන්නත් ඔබතුමා නිවැරදි තේරීම් හරියට කරගන්න ඕනේ. එහෙම නැතුව කල්ලිවාදයක් හදලා තමන්ගේ මිනිස්සයා කියලා එනේන ආණ්ඩුත් එක්ක ෂේප් වෙලා තමන්ගේ තනතුරු තහවුරු කරගන්න හදන උදවිය පිළිබඳවත් පරිස්සමෙන් ඉන්න කියන එක ඉල්ලමි මතක් කරමි. බොහොම ස්තුතියි ඔබතුමා ලබා දීපු කාල වේලාවට.
බොහොම ස්තුතියි.